භාවනාව පිළිබඳ කමඨාන් පිළිබඳ මොනවා ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා.
මතකය අමතක නොකර මතකයක් සමග ගනුදෙනු නොකර ඉන්න කතාවක් මේ ළඟ දිසන්නන්සටි කතා කරේ. ඒ මතකයත් ඒ ගනුදෙනු නොකර ඉන්න ඒ ක්‍රමය කොහොමද සමහ?
මතකය අමතක නොකර මතකයන් එක්ක ගනුදෙනු කරන්න තමයි ඒක.
ගනුදෙනු නොකර
මතකය අමතක නොකර මොකද ප්‍රශ්නේ?
සංස්කෘතියේ මතකය අමතක කරන්න අවශ්‍ය නැහැ. ඒක ගනුදෙනු නොකර සිටියොත් හරි කියලා. එතකොට ඒක මේ අමතක ස්වභාවයකටපත් වෙනවා කියන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ මතකය අමතක කරන්නනේ. එතකොට ඒක වැරදිනේ. එතකොට මතකය සමග ගනුදෙනු නොකර ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒක කොහොමද?
දැන් නිදා ගන්න ක්‍රම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ සෙයියාවල් නෙමෙයි නිදා ගන්න ක්‍රම. එකක් තමයි නිදා ගන්න නිදාගෙන නිදා ගන්න ක්‍රම. නිදාගෙන නිදා ගන්න ක්‍රමය එක ක්‍රමයක්. නොනිදා නිදා ගන්න තවත් ක්‍රමයක්. මෙයා නිින්ද, එයා නිදි. හැබැයි එයා නිදි, හැබැයි ඇත්තට නිදි නෑ. එනම් මේ මොකද්ද මේ නිදාගෙන නිදා ගන්න ක්‍රමයක් නොනිදා නිදා ගන්න ක්‍රමයක් කිව්වම දෙකම නිින්ද වුණාට අරයා නොනිදා. ඒ කියන්නේ එයා එක අරමුණක සිය පිටවල ඒ අරමුණට සමවැදිලා ඉන්නවා. අපි කියමු නිරෝධ සමාපත්තිය කියලා. අට සමාපත්තිය වාගේ මොනාරි එක ධානයකට සමවැදිලා යම්කිසි භාවනා යෝගියෙක් නිරත වෙලා ඉන්නවනම් ඒ භාවනා යෝගියා නිදි. හැබැයි තපස් නිින්ද. ඒකට අපි කියනවා නොනිදා නිදාගත්තයි කියලා. ඒ නිසා තමයි තාපසේක හරියට භාවනාවක පැයක හිටියොත් පැය 8ක විවේක සුවයක් යට අඳිනවා. සමහර අය නම් විනාඩි 15ක් අරියට භාවනාව විදියාම එයාට එදා දවසේ විවේක ගත්තා වාගේ දැනෙනවා. එහෙනම් තාපසේ විවේක ගන්න කොහොමද? ඒ ධ්‍යාන සුවයට සමවැදිලා. එහෙනම් මේ මතකය අමතක නොකර ගනුදෙනු කරන්න නැතුව ඉන්නවයි කියලා කියන්නේ මතකය මතක් වෙනවා. ඒකට ප්‍රතිචාර දක්වන්න. ඒක තමයි ගනුදෙනු නොකරන ක්‍රමවේදය. දැන් කෙනෙක් ඇවිල්ලා අපට බයිනවා. දැන් මේක අපි ප්‍රායෝගිකව කන සම්බන්ධයෙන් බයිනවා. ඒකට උත්තර දෙන්නේ නැහැ. එතකොට අපි ආයෙත් එක්ක බැනගත්තයි කියලා කවුරුද කියනවද? නැහැ. කට්ටිය කියන්නේ අර ස්වාමීන් වහන්සේට කට්ටියගේ හොඳටම බැන්නා. බැනලා කියා. ස්වාමීන් වහන්සේත් ඒක අර කට්ටිය බැනගත්තනේ. ඒ කියන්නේ දෙන්නම බැනලා කියන එක. එහෙනම් මෙතන මොනවද? ඒ කට්ටිය බැන්නයි කියලා තමයි කියන්නේ. බැනගත්තයි කියලා කියන්න බෑතුව මේ ප්‍රතිචාර ඇවිල්ලා නැහැ. එහෙනම් මේ මතකය අමතක කරන්න බෑ අපට. ඇයි මේක අම ප්‍රසාදයක් තුළම තැන්පත් වෙලා ගබඩා වෙලා තියෙන එක. හැබැයි ගනුදෙනු කරන්න නැතු ඉන්නවා. ඒ කියන්නේ ප්‍රතිචාර දක්වන්න නැතු ඉන්න පුළුවන්. ඒ සෑම මතකයක්ම අවදි වෙනකොට කය ක්‍රියාව වශයෙන් වචනයක් වශයෙන් සිතුවිල්ලක් වශයෙන් මතු වෙනකොට එහෙම මතු වෙන බව දැනගෙන ඉන්නවා. ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒක තමයි ගනුදෙනු නොකර ඉන්න ක්‍රමවේදය.
මතකයෙන් එතකොට සාහන් දැන ගනුදෙනු නොකරත් මතකයේ මේ මොහොතේ මේ අවදි වෙනවා
මොන මතකයේ?
දැන් සාහන් කියව කාරණාවේදී යමක් දකින්නකොට මතක් වෙනවා. නමුත් ඒ මතක් වෙන දෙයක ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න කියන නිසා සාහන්. එතකොට ප්‍රතිචාර නොදක්වත් මේ එතනින් ඒ මතකයේ අවදි වෙනවා.
සිත නවත්තන්න බෑනේ අපට. සිත නවත්තනවා නම් බිඳුවට යන්න ඕනේ. බිඳුවට ගියාම මතකයේ ප්‍රශ්නයකුත් නැහැ, අමතක ප්‍රශ්නයක් නැහැ, මේ ගැටලු මොකවත් නැහැ. එහෙනම් මේ මතකයන් පිළිබඳව, මතක නැතිවීම පිළිබඳව, ගනුදෙනු නොකිරීම කියන පිළිබඳ ඔක්කොම ප්‍රශ්න එන්නේ සිත අවදියෙන් පවතින නිසා නේද? එහෙනම් මේ අවදියෙන් පවතිනකොට සිතේ තියෙන සිතිවිලි වලින්, මේ මතකයන් වලින් කර්ම ගොඩ නැගෙන්නේ නැතුව ඉන්නනම් හොඳම ක්‍රමය තමයි මතක් වෙන හැම දෙයක් පිළිබඳව 100 පැවතීම. 100 කියලා කියන්නේ ඒකෙන් කර්ම ගොඩනගන්නේ නැහැ කියන එක. ඒකෙන් විතරයි අර මතකය ක්‍රියා විරහිත කරන්න පුළුවන්. එහෙම නැතුව කවදාවත් මතකයෙන් අපිට මොකවත් කරන්න බෑ. හේතුව ඒ මතක් වෙනවා කියලා කියන්නේ කලින් සිද්ධිය වෙලා තැන්පතුවක් තියෙන්නේ. තැන්පතුවයි අවදි වෙන්නේ.
මොනවා දැක්කත් ඇහුණත් මෙහෙම දෙයක් මට මතක් වුණා යන
මේ චිත්තානුපස්සනාව. දාතකතාගතයන් වහන්සේ එක දම්සභා මණ්ඩපයක රාතන් වහන්සේ නමකට විරුද්ධව චෝදනාවක් දෙනකොට උන්වහන්සේකට තීන්දුවක් වෙනවා. මොකද මේ රාතන් වහන්සේ දවස පුරාම 100 ඉන්න නිසා, අතීතයේ 100 හිටපු නිසා, වර්තමානයේ 100 ඉන්න නිසා, අනාගතයේ 100 ඉන්න නිසා උන්වහන්සේගෙන් කිසිම වරදක් නොවේ යන, එහෙම නැත්නම් වරදක් සිදු නොවේ කියන අර්ථයෙන් උන්වහන්සේ නිදස් කොට නිදස් කරනවා. එහෙනම් රාතන් වහන්සේ නමකගෙන් වරදක් වෙන්නේ නැහැ කියන තීරණයට ආවේ උන්වහන්සේගේ 100 නොකඩි පවතින නිසා. එහෙනම් 100 පවතිනවා නම් චෛතසික මොනවාවත් කර්ම හැදෙන්නේ නැහැ. 100 කටයුතු කරනවා නම් ඒ ක්‍රියාවට කර්ම හැදෙන්නේ නැහැ. 100 කතා කරනවා නම් ඒ කතා කරන වචන වලට කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් සිතපය වචනය කියන තුන් දොරේ 100 නොපැවතීම තමයි මේ සෑම කර්මයකටම මුල.
මේ මතකයේ අවදි වෙන නිසාද මේ රූපයට නාමයක් පැනවීම වගේ දේවල් සිදුවෙන්නේ?
මතකයේ මතු වෙනකොට නාමයේ මතක් වුණ රූපය හදනවා තුලින්. රූපේ මතක් වුණ නාමය හදලා දෙනවා. ඒ දෙක හැදුවාන් පස්සේ ඒකට ලෝකදේශ මොහ මොනාර එකක් පටලනවා. පටවල ඒක තුලින් සම්පූර්ණ කතාවක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ භවයක් හදනවා.
ඔය කායાનුපස්සනාවේ සමාන සමාන තැන්වලදී මේ අපිට කියලා දුන්න මේ කය කොටස් වශයෙන් වෙන් කරලා ඒ හැම කොටසකම මම ඉන්නවද කියලා හොයලා බලනකොට මම නැහැ කියලා. එතකොට කිසිම කොටසක වෙන්වීම වශයෙන් බලද්දි මම නැත්තම් මම කියන කෙනා කය නිර්මාණය වෙනවා.
ඉන්නවා කියන්නේ. තාම අපි කායાનුපස්සනාවේ මේ මට මිස්ස පැන්නේ නැහැ. මිස්ස පනිනකොට තමයි හොඳ ටික අඳුරන්නේ. දැන් කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං අත්ති අත්ති මිජ්ජං වක්කං අධයං කිලෝමකං යකනං පප්පාසං කියලා දැන් තදාගතනවා මේ කතන්දරේ කියනවනේ. මේ කොටස් 32ම භාග්‍යවත් වහන්සේ කියලා අන්තිමට දේශනා කරනවා. ඒකෙම කමඨාන පසෙන් මහන්නේ මේ එක කොටසක්වත් උද්දලේ සත්‍යයක් නැහැ. මේක මෙනෙහි කරන්න කියලා කියනවා. දැන් තදාගතන වහන්සේට තියෙන ඕමනාව මොකද්ද? මේ කායાનුපස්සනාවෙන්ම මෙයා රහස් කරවන්නේ. ඇයි මෙයා වේදනානුපස්සනා චිත්තානුපස්සනාට ගෙනියන්නේ? එහෙනම් මේ කායાનුපස්සනාව තුළින් අරියත් බෝධිය දෙන්න තථාගතයන් වහන්සේ මේ කමඨාන දෙනවා. දීලා ටිකක් උඩට යනකොට එතනින් එක කමඨානක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඉසකෙස්වල මම නැහැ, නියපොත්තේ මම නැහැ, අදවතේ මම නැහැ, මම නැහැ, මම ඉන්නවද කියලා ඔයන කෙනා ඉන්න බව දැන් වැටහෙනවද කියලා. එහෙනම් මේ හැම දෙයක්ම තියෙනවාය කියලා විශ්වාස කරනකොට ඒ මිත්‍යා දෘෂ්ටිය තුලයි මම නිර්මාණය වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන පුද්ගලෙක් නිර්මාණය වෙනවා මිස මිත්‍යා දෘෂ්ටිය අයින් කරපුවම පුද්ගලයා නැතුව යනවා. මේ කමතන් ඉදිරියට සාකච්ඡා කරනවා. එහෙනම් අදවත මම නෙමෙයි කියලා කියනවා නම් වෙන කෙනෙක් මම කියන එක පිළිගන්නවා. මේක කවුද කියලා අහනකොට කියන මේක මම නෙමෙයි. ඒ කියන්නේ අර පින්තූරේ මම ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. එහෙනම් එයාගේ පින්තූරේ අර යාළුවගේ පින්තූරේ අරගෙන ගිහිල්ලා මේක කවුද, මේක මම නෙමෙයි. හරි. ඒතර මේක මමයි. ඒ කියන්නේ මේක මම නෙමෙයි කියන්නේම වෙන එකක් මම කියන එක එයා පිළිගන්න ඉවරයි. ඒ කියන්නේ පුද්ගලයා ස්ථිර වශයෙන් ඉන්නවා කියලා එයා පොරොන්දු වෙලා ඉවරයි. එහෙනම් අදවත මම නෙමෙයි. එතකොට එයා වෙන කෙනෙක් බව පිළිගන්නවා. අග්නියාසය ඔයාද කියලා නෑ. ආමාසය මම නෙමෙයි කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් මම. ඒ කියන්නේ එයා ඉන්නවා. තාම ඉන්නවා. එහෙනම් අදවත අග්නියාසය වහුගඩු මේ හැම දෙයක්ම සෙම පිට මේ හැම කාරණාවක් අරන් බලනකොට ඒ හැම දෙය තුළම මම නෑ මම නෑ මම නෑ කියලා කියනවා නම් කොතනද ඔයා ඉන්නේ? හැමදේම ඔයනව නේද? මම නැති ඉන්නේ කොයිද කියලා එතනයි ඔයා ඉන්නේ. එතන යා ඉන්නවා. ඒ නිසා තමයි මේ කායાનුපස්සනාවේ මුල් කමඨාන් ටික ගොඩාක් සරලෙන් දේශනා කළාට තථාගතයන් වහන්සේ මේ 15 මට්ටමින් වාගේ උඩට ගියාම කෙලින්ම යන්නේ මේ ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව. ගොඩාක් ගැඹුරුයි. ඒක තුළින් තථාගතයන් වහන්සේ ගොඩාක් කමඨාන් මේ ඇත්තටම අපිට මේ අනිත් පටන් වලට යන්න අවශ්‍ය නැහැ. කායાનුපස්සනාවට ඉවර කරන්න පුළුවන්. කොටස් 32 මම නැහැ. හැබැයි මම මේකේ ඉන්නවද මම මේකේ ඉන්නවද මම මේකේ ඉන්නවද කියලා කොටස් 32 න් බලනකොට එයා ඉන්න බව විශ්වාස කරන නිසා නේද මේකේ ඉන්නවද මේකේ ඉන්නවද කියලා බලන්නේ. දැන් භාණ්ඩයක් නැති වුණා. මොනවද නැති වුනේ? අපේ යම්කිසි පක්කඩයක් නැති වුණා. තිබ්බ තැන මතක නැහැ. මේ කොටියකින් බලනවා. තියනවද? විහාරකින් බලනවා. ඇයි එයා බලන්නේ? එහෙම එකක් තිබුණා නිසා, එහෙම එකක් තියෙන්න පුළුවන් නිසානේ. එහෙනම් එයාට විශ්වාසයක් තියෙනවා සමාධි මෙතන තියෙන්න පුළුවන්. සමාත ආවල් සම්මානයේ කුටියට වැඩිය එතන තියෙන්න පුළුවන්. ගිලම්පස වැළඳුව සමාරට දානශාලාවේ තියෙන්න පුළුවන් කියන විශ්වාසයට තියෙනවා. එහෙනම් අදවතේ මම ඉන්නවද, කෙස්සල මම ඉන්නවද, නියපොත්තේ මම ඉන්නවද, සෙම්වල ඉන්නවද, පිටේ මම ඉන්නවද කියලා හොයන්නේ. ඒ කියන්නේ එයා ඉන්න බව එයා දන්නවා. මෙතන ඉන්නවද කියලා එයා බලන්නේ. ඒ කියන්නේ ඉන්න බව එයා විශ්වාස කරනවා. පුද්ගල ස්වභාවය පිළිබඳ ස්ථිර නිගමනයකට ඇවිල්ලා ඉන්නේ.
මම නැති වෙන විදිහට දෙතිස්කුණු භාවනාව කරන්න බැරිද?
පුළුවන්. දෙතිස්කුණු භාවනාවෙන් තමයි මාන්නේ නැති කරන්නේ. නමුත් මේ කියන ක්‍රමවේදය තුළින් තමන්ගේ කොටස් 32 තුළින් මම තම නැති ස්වභාවයකුත් ඒ තුළ තමන් ඉන්න ස්වභාවයකුත් අතර තියෙන අවබෝධය වැඩි වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපට අයන්න ආයන්න කියලා දෙනවා. අයන්න ආයන්න තුළින් අපිට විභාග ලියන්න බෑ. අබැයි අයන්න ආයන්න දන්නේ කෙනෙකුට කිසිම විභාගයක් ලියන්නත් බෑ. ඒතර අයන්න ආයන්න දැනගත්ත විභාග ලියන්න පුළුවන්ද බෑ. එහෙනම් මොනවද විශේෂ නිර්දේශය දැනගන්න ඕනේ. හැබැයි විශේෂ නිර්දේශය දැනගත්තට බෑ අයන්න ආයන්න තුළ ලියන්න බෑ. එහෙනම් මේ කුලප 32 පිළිබඳව තථාගතයන් වහන්සේ මේ සරල අවබෝධය තුළින් මේ ශ්‍රාවකයාගේ තථාගත ශ්‍රාවකයාගේ අවබෝධය වැඩි කරනවා. එතකොට මේ අවබෝධයත් එක්ක ඉදිරියට ඉදිරියට යනකොට යාට මේ කියනකොටම වැඩේ තේරෙනවා. භාග්‍යවතුන් කියන්නේ මෙන්න මේ විදිහට වඩන්න කියලා මේක. එහෙනම් මේම වැඩුව තමයි අරි කියන අවබෝධය ඇති වෙච්ච ගමන් මේ ශ්‍රාවකයා එතනම අරි අවබෝධයටපත් වෙනවා. මේ හැම දෙයකින්ම අවබෝධය වැඩි කරන එක. එහෙනම් අපි මේ බයිද්ධාව ජම්බිතත්තම් කියලා අපි එකක් බලුවා. බයිද්ධාව කායේ කායානුපස්සී වියදති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායේ කායස්මින් විහෙරති. කායේ කායස්මින්. එතකොට කායානුපස්සීවා කියලා බලුවා. එතකොට මේ තථාගත පණිවිඩ මේකක් පිළිම පුංචි පුංචි වෙනස්කම්. එහෙනම් බාහිර කය බලලා ඒ රූප ඇති වෙලා නැති වෙලා යන එක චලන දැන් සැලගෙනවා. සැලගෙනකොට රූපේ නැහැ. කලින් රූපේ නැහැ. දැන් අලුත් රූපයක්. ඇරිලා බලනවා. බලනකොට අර බිම්බලන්ට රූපේ නැහැ. එහෙනම් උඩ බැලුවා අල්ලා බලන්ට රූපේ නැහැ. එහෙනම් මේ නාමය රූපය ඇති වෙවි නැති වෙවි යන ස්වභාවය දිහා බලනවා. බයිදාවා කායේ කායාම පස්සී විහෙරති. නවත භාග්‍යතුන්ස කියන බයිද්ධාවා කායේ කායස්මින් විහෙරති. එහෙනම් ඒ ඇති වෙන නාම රූප නිසා තමන් කැළඹෙනවද, තරහා යනවද, අවවාද කරන්න හිතෙනවද, අඬගාල මොනවද හොයන්නේ කියලා අහන්න හිතෙනවද? එහෙනම් මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන එක අර කය තුලින් මේකට ඇති වෙනවා. එහෙනම් මේක ගැන බලන්න කියලා දේශනා කරනවා. එහෙනම් මේ එක එක මට්ටම් වලින් තථාගතයන් වහන්සේ මේ කය පිළිබඳවත් මේ බඹයක් විතර ඔස තියෙන මේ රූපයේ තියෙන නිර්මාණය පිළිබඳවත් විශාල ප්‍රඥාවක් අවබෝධයක් දෙන මේක විදර්ශනාව. එහෙනම් මේ හැම තුලම තමාව තමාට තේරුම් ගන්න පුළුවන්. බාහිර නාම රූප තේරුම් ගන්න පුළුවන්. බාහිර නාම රූප නිසා ඇති වෙන කෙලෙස් ධර්මයන් මොනවද, තමන් තුළ වැටිපුර නැදෙන්නේ මොනවද, අවමෙන් ඇදෙන්නේ මොනවද, මොනවද ඇදෙන්නේ නැත්තේ, මේ සියලුම දේවල් තමන්ට තේරෙනවා. මේ අවබෝධයේ තථාගතයන් වහන්සේ කායන පස්සන ක්‍රමක්‍රමයෙන් උඩට ගෙනියනවා. පියවරදී ඒක තථාගත මා කරුණාව එකපාරට ලොකු දෙයක් දෙන්නේ අවබෝධ වෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට මේ සම්බුද්ධ ශාසනය පිරිනවම් පාන්න ප්‍රමාණිකුල එකින් එක එකින්කට පියවරෙන් ගෙනියන. එතකොට පළවෙනි එක තේරුණොත් දෙවෙනි එක නිකම්ම තේරෙයි. ඇයි? පළවෙනි එකේ අවබෝධයෙන් තමයි මේක තේරෙන්නේ. දෙවෙනි එක තේරුනම පළවෙනි එකේ දෙවෙනි එකේ අවබෝධ දෙකෙම තුන්වෙනි එක තේරෙනවා. හැබැයි පළවෙනි එක හරියට තේරුම් ගන්න බැරි නම් පළවෙනි එකේ කමඨාණා නිවන් මාර්ගයයි පණිවිඩයයි වැටෙන්නේ නැත්නම් අනිත් මොකවත් වැටෙන්නේ නැහැ. ඒක අනිත්‍යව තේරුම් ගන්න ක්‍රමයක් නෑ.
එතනවල මේ කායනපස්සනාව දැන් ඇදී නැති වෙන නාම රූප තියෙනවානේ. ඒක ආයතන පහෙන් බලනද චිත්තනපස්සනාවෙන්ද වැඩිපුර?
ආයතන පහෙන් තමයි බලන්නේ. හැබැයි ආයතන පහෙන් බලන්න බෑනේ. චිත්ත නෑනේ. ඒ නිසා චිත්ත ආයෝජනය කරලා අපිට ගන්න ආයෝජනය කියලා වචනය ගොමම සිත ආයෝජනය කරලා ඒ ආයතන බලන්න. දැන් බලන්න රූපයක් දැක්කා. සංඥාවක් කියන එක විතර නේද සිත දන්නේ. කොළපාට කියන එක සිත කොහොමද දැනගන්නේ? ඇහෙන්නේ. එතකොට මේ සිත ඇසට ආයෝජනය කරලා කොළපාට කියන එක බැලුවා. එතකොට කොහෙන්ද බලලා තියෙන්නේ? ඇහෙන් බලලා තියෙන්නේ. හරි. එයා කලබලයි, අසංවරයි. ඒ සංඥාව සිතින් බැලුවේ. එයා ශබ්ද කරනවා, කෑ ගන්නවා. එතකොට මේ කෑ ගන්න එක සිත දරුනේ නැහැ. සංඥා විතරයි ගත්තේ. එතකොට ශබ්දේ කණෙන් ගත්තේ. අපිරිසිදු ගඩයි ඒක නාසයෙන් ගත්තේ. එතකොට එක නාමයක් රූපයක් සැලවෙනකොට මේ පංචේන්ද්‍රියන් වලින් තමයි වන්නගන්ධ රස ඕජා ස්පර්ශ ගන්නෙ. නමුත් ඒක සිත නැතුව ගන්න කරස සිත ආලෝචනය කරලා වර්ණේද ගන්ධේද රසේද ඕජාවද ස්පර්ශේද මොනවද මේක තුළ තියෙන ධර්මතාවයන් කියලා ගන්නකොට ඒක තුළින් කැළඹෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය, මුලාවන ස්වභාවය කියන ලෝභ දේශ මොහ වෛර වලින් මොනවද ඇති උනේ? කොයි කොයි මට්ටම් වලින්ද ඇති උනේ? වර්ණයෙන්ද ඇති උනේ? ගන්ධයෙන්ද ඇති උනේ? රසයෙන්ද, ඕජාවෙන්ද, ස්පර්ශයෙන්ද ඇති උනේ කියලා ඒ ධර්මතාවය තමයි මේක වෙන් කරලා බලනවා. මේක තමයි රූප ඇති වෙනවා, අරූප ඇති වෙනවා ඒක දිහා බලන්න කියලා ඒක කමඨාණක් අපි දේශනා කළා. ඒ කමඨාණේ තථාගතයන් වහන්සේ ඒක තමයි කියන්නේ. ඒක දිහා බලනවා. කෙනෙක් කටයුතු කරනවා. එයා දිහා බලපුවම මේ සිත ආයෝජනය කරනවා. ඈත ආයෝජනය කළා කියන හැම මොනවාද පේන්නේ? වර්ණය පේනවා. ප්‍රශ්නයක්ද? නෑ මොකවත් නෑ. ටික කලබල අසංවරයි. මේක ගැළපෙන්නේ නෑ වාගේ සේනසනෙට. ඒක කොහොමද දැක්කේ? සිතේ සංඥාවෙන් දැක්කේ. එතකොට එයා ශබ්ද කරන බඩුමුට තියෙන ශබ්දේ වැඩි. ඒක කොහොමද ගත්තේ? කණෙන් ගත්තේ. එතකොට වැඩිපුර එයාගේ බලපන්නේ මොනවද? ශබ්දේ. වර්ණේ ප්‍රශ්නයක් නෑ. කලබලකාරීත්වය පහ. ශබ්දේ ප්‍රශ්නයක් අපට. එනම් මේ ශබ්ද කියන ධර්මතාවය තුළ අටගත්ත ක්ලේශ ධර්ම මොනවද? ද්වේෂය. එනම් වර්ණේ දැක්ක ධර්මතාවය මොනවද? අන්න ලෝභය. ලස්සන පාට. හරි ප්‍රියමනාප. හැබැයි අසම්මරයට කැමති නෑ. හැබැයි පාට හොඳයි. පාටේ වරදක් නෑ. එනම් මේ ලෝභය මේකින් ගත්තා, ද්වේෂයෙන් මේකින් ගත්තා. එතකොට එක රූපයක චලනයක් නිසා, ඒ රූපයේ ක්‍රියාකාරීත්වය නිසා ආයතන පා ආයෝජනය කරාම ධර්මතාවය පා පට ගන්නවා. ඒ ආයතන. සමහර ආයතනෙ මොකවත් නෑ. ගඳක් දැනෙලම නෑ. ගඳ තුලින් මොකවත් ඇවිල්ලා නෑ. හැබැයි අනිත්‍ය වලින් ඇවිල්ලා තියෙනවා. එනං ඒ ආයතන වලින් අට ගන්නා වූ ධර්මතාවයන් මොන මොන ක්ලේශ ධර්මයන් ඒ ආයතන වලින් අට ගන්නවද කියන එක චිත්තානුපස්සනාවෙන් බලනවා. කායේ කායස්මින් කියලාදී කයට අනුව සිතින් බලනවා. එක මේ ඇසට පේනකොට මොනවද හිතෙන්නේ? මොකක්ද හිතෙන්නේ? හැබැයි කනට එනකොට නම් මොනවද එකක් හිතෙනවා. එකම නාම රූපය. හැබැයි මේ වර්ණේ ප්‍රඥාවක් නැහැ. ශබ්දේ ප්‍රඥාවක් තියෙනවා. එහෙනම් ඒ ආයතනට අනුව මේ ප්‍රතිචාරදී ආ බලාගෙන 100ක් ඉන්නකොට ඒ රූපෝලින් කර්ණ හැදෙන්නේ. ඇයි? 100 වදිනවා. එහෙනම් මේ හැම දෙයක් තුළම මේ විදිහට යා විද්‍යාත්මකව විදර්ශනාවෙන් ගනුදෙනු කරනකොට කිසිම මොහොතක ඉපදීමට කාරණාවක් හැදෙන්නේ නැහැ. එහෙනම් කායානුපස්සනාවෙන් මෙයාට පිරිනිවන් පාන්න පුළුවන්. එයාගේ වැඩ නිමා වෙනවා. ඒ කමඨානේ අභ්‍යන්තර එක පැත්තක් මේක. ගොඩාක් තියෙන එක. එක පැත්තක් මේ.
එතන දානදී ආයතිත ආයෝජනය කරලා ඒ ධර්ම ඇති නැති වෙන නාම රූප ආසන්න චිත්තානුපස්සනාවෙන් බලනවා කියන්නේ විදර්ශනා කියන්නේ.
කායානුපස්සනාව කියන්නේ සම්පූර්ණ විදර්ශනාව. ධම්මානුපස්සනාව කියන්නේ සම්පූර්ණ විදර්ශනාව. වේදනානුපස්සනාව කියන්නේ සම්පූර්ණම විදර්ශනාව. චිත්තානුපස්සනාව කියන්නේ ඒකතරම් විදර්ශනාවක් නෙලෝකේ නැහැ නේද? මේ විදර්ශනාව පටවියෙන් ආපෝලින් වායෝලින් තේජෝලින් කියන සතරමා භූතවල විදර්ශනාව වඩන්නේ කොහොමද? විදර්ශනාව කරනකොට කියන රාග්යන්නේ කොහොමද කියන එක තමයි මේ සතර සතිපට්ඨාන දේශනා කරන්නේ. හැම එකක්ම විදර්ශනාවද කියන්නේ.